సమంతా చక్కవాలే సువత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప్ప హెమదినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని, మే పిన్నతున్ సేలు దినామ మే మొహతే బలాపొరొత్తు అన్ని ధర్మశ్రవణీ కరాన్నటాయి. అదర్ దేశనావే దాయకత్వేగిన కటయుతు కరాన్నే భద్రముళ్ళ అకురేగొడ పార సామ మావత అంకాసూవ నివసే పదించి అజంత రణవక ఆరచి మహాత్మ్య అతులు పిన్నొత్ పిరిసాయి మే ఉతుం దేశనావట దాయకత్వేగిన కటయుతు కరాన్నే. ఇది మే పిన్నతున్గే అరమును సిహి కరలా అభి దేశనావ అవసానయే అనుమోదనా కరంట బలాపొరొత్తు వెనో. దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే పిన్నత్ని, బుదురజానన్ వహన్సేగే శాసనే స్వభావే తమై సేలు ఆకారేం అపే అతులాంతే సువపత్ కరను. మే అతులాంతే సువపత్ కర గనీమ విశాల అభియోగ మే పిన్నతున్ మీ మాతృకావక్ విధియట సిహికర్ల తేన్ని లౌకిక గిహి జీవితే యహపత్కర గనిమిం కెలే సంసిందు ఆ గనిమట నిర్వాణావబోధేట ఉపకారవన దే అఖ్యాన్ని కేల్. ఇది లౌకిక గిహి జీవితే యహపత్కర గనీమ కేనిక సహా మే కెలే సంసిందు వీమ కేనిక ఇకట సంబంధ విచ్చ దేయక్ సామాన్య లోకేకి నిక్యాన్న పుడువాంగ ఏమ కిసిమ సంబంధయక్ నెహె కేల్. మొకద నికం బెలూ బెల్మటి ఇతెన్న పుడువాంగ ఏమ కిసిమ అంతర సంబంధయక్ నే వగి ఎత్తటమ మీ దిక అంతర ఏమ అంతర సంబంధయక్ తీనో. లౌకిక గిహి జీవితే కేన్ని ఒయాల ఒయ దెన్ ఇన్న మట్ట మీ జీవితే ఇతట ఈ లౌకిక గిహి జీవితే ఎతులే లౌకిక సెపయ కరా అపి హోయాగనే అనో. ఇది లౌకిక సెప హోయన మార్గేట అపికేన్ని లౌకిక సెప హోయన మార్గేట అపికేయాన్ని గృహస్థ కామభోగి జీవితే కేల్. ఒకళ్ళు గృహస్థ కామభోగి జీవితే గివనాయ అపే జీవితే గృహస్థనే కామభోగి జీవితేకుత్ నే ఎతడికి నెక్కి అనుకులు అది మీ కామే అంట అదాలు ఉపరిమత లేట బోహాన్సిలాట లెబెను అని ముద కామ అరమును సంతృప్తి మత్కరాన్ని ఎస కన నాసయ దివ కయ హరహతమై కామ సెపయ అపి ఉరంగాన్ని. ఇతర సమహారట ఒకళ్ళని హితెన్న పులువాం తెగులు కవదావత్ నిదిన్నతి సెప పహసు జీవితయక్తమై అపి గేవాణ్ణి కేల్. దింగ్ ఏ సెప పహసు జీవితే కేనిక వాళ్ళ అర్థగాన్న తీయని విధియట వాళ్ళ హితాన్ని హొదట ఇండ హిట ఇండ తేన్ తీయనోన యాండ ఇండ యాన వాహన తీయనోన హొందట ఖండ బొండ తీయనోన తేక బోమ సువపహసు జీవితే కేలా ఒకళ్ళు హితనో ఓ ఇక ఎత్త అంటే ఏ జీవితే ఉపరిమ తలయట ఉబోహంతిలాట లెబెను అనేది కేల్. ఉపరిమ తలయట హెమదామ లెబెను కొట ఏక పిలిబందు పవతిని మెదహత్కమక్ మిసాక్ వెనుముఖక్వాత్ నిమి. ఉదాహరణ ఎక్కితే మమణ మట దాని గేనవాట దాని గేన కొట మమ కెమతి వ్యంజన తునక్ ఇతర గేనవాట సమాట ఓగొళ్ళు సమహారట ఓయాన్ని పులువాం తాము హొందట వ్యాంజన పణహక్ విత్ర తీయన మే ఇవగేమి డిసర్ట్ ఇకట వరకు కూడా తీయన తెనక గిహి కాన్న పులువన్న ఇక సెప పహసు ఇకేల్. తేక అపిట హొందట అపి ఇక భుక్తి విందల తీయను దిన పతామ ఇక భుక్తి విందల తిన ఇక భుక్తి విందకి యాన కొట్ట ఏక ఇక వెళ్ళావక ఎప్పా వినో ఏక ఇక వెళ్ళావక ఎప్పా వినో ఏకి ఆస్వాదే దెకల దెకలమ ఏక ఎలాక ఎప్పావినో ఏనమ్మి కామాస్వాదేకి ఇక సాపేక్షాయి ఇక సాపేక్ష పవతిన దేక. ఇక భౌతిక లోకే తీయన కమ మతమ ఏ జీవితే మే మే బోమ కామభోగి కేల అప్పటికి అన్న బే භෞතික දේවල් තියෙන මට්ටම ඇතුළෙම කාමභෝගී ජීවිතය කියවන්න බෑ. මොකද භෞතික දේවල් උපරිම තලයට තිබුණට පස්සේ අපිට ඒ ජීවිතය ගැන තියෙන මැදහත්කමක් එන්නේ. එතකොට මේ පරිහරණ දැන් ඔයාලා කාමභෝගී ගෘහස්ථ ජීවිතය කියලා හිතන්නේ ඉතා සුවපහසුයෙන් ආහාර පාන ඇඳුම් පැළඳුම් කවුරු හරි අතට පායට වැඩට. දැන් උදාහරණයක් විදිහට මම නම් කවුරුත් කැමති නැහැ ඉන්නවට මල් ළඟ. මල් ළඟ කෙනෙක් දෙවෙන්නෙක් ඉන්නවට මම කැමති නැහැ. ඒ කියන්නේ මම කැමති මං තනියෙන් ඉන්න කැමති. ඒ වුණාට ඕන නම් මට පුළුවන් 15ක් 20ක් එක්ක දිනපතාම ඉන්නත් පුළුවන්. ඒවට අදාළ වටපිටාව අපේ ඉන්න ඉක්ම ඉක්මට ලෑස්ති කරනවා. නමුත් මම නම් කැමති හුදෙකලාවේ තනියෙන් ඉන්න. එතකොට එහෙනම් අපිට තේරෙනවා මේ කාමභෝගී ජීවිතය සුවපහසු ජීවිතය කියන එක භෞතික සීමාවේ සංවිධානය වීම ඇතුළෙම අත්දකින දෙයක් නෙමෙයි. ඒ නිසා ඔයාලා භෞතික සීමාවේ සංවිධාන කිරීම විතරක් කරන එක කිසිම තේරුමක් නැහැ. භෞතික සීමාවේ සංවිධානය කිරීම පමණක් කර කර ඉන්න එක තේරුමක් නැහැ. ඉතින් ලෞකික ගිහි ජීවිතය කියන්නේ මොකද්ද කියනකොට ඔය ඒ ජීවිතයේ තියෙන යථාර්ථවාදී හැඩය, ඒ ජීවිතයේ තියෙන යථාර්ථවාදී හැඩය දිහා බැලුවම අපිට තේරෙනවා මේ ලෞකික ගිහි ජීවිතයේ බොහෝ දේවල් සංවිධානය කර ගැනීමෙන්ම සම්තෘප්තිමත් වෙන්නේ නැහැ. ඕරනම් මුල් කාලේ සම්තෘප්තිමත් වෙයි. දැන් හිතන්නකෝ අපිට මේ හොඳට කෑම කන්න පුළුවන් තරුපන්තියේ හෝටලයකින් කියලා දෙනවා හැමදාම කාලා බලන්නකෝ ගිහින්. එතකොට හිතෙනවා මේ පොල් සම්බෝල ටිකක් හදාන කිරි ඔද්දක් හදාන කන එක හරිම ආස්වාද ජනකයි කියලා. තේනන්ත මේ භෞතික ලෝකෙම සංවිධානය කිරීම හරියන්නේ නැහැ. ඇයි හරියන්නේ නැත්තේ? අපේ සිත් හැම වෙලාවකම වෙනස් වෙනවා. ඉතින් ඒක අවබෝධ කරගන්න එක තමයි බුද්ධ ශාසනයේ ප්‍රමාණවත් දේ. අපේ සිත හැම වෙලාවකම වෙනස් වෙනවා. ඒ නිතරම වෙනස් වෙනවා. ඒ නිසා එළිය ලෝකේ සංවිධානය කරගෙන ඔයාලා බලාපොරොත්තු වෙන සම්තෘප්තිකර ජීවිතය ලැබෙයි කියලා හිතන එකම බොරු වැඩක්. තේරුමක් නැති එක. එහෙම හිතන එකම මෝඩ වැඩක්. එනමුත් ඒකෙන් ආස්වාදයක් නැහැ කියලා අපි කියන්නෙත් නැහැ. අපි හිතන විදිහට සංවිධානය කරගත්තාම හරි ආස්වාදජනකයි. ඒක බොහොම පොඩි වෙලාවයි තියෙන්නේ. ඊට පස්සේ ආස්වාදේ ආයෙ දුරින් පේන්න ගන්නවා. අත්පත් කරගත්තාම ආස්වාදේ කියලා එකක් නැහැ. ඒ අත්පත් කරගෙන මුල් කාලේ විතරයි ආස්වාදේ තියෙන්නේ. අත්පත් කරගෙන මුල් කාලේ ආස්වාදේ තියෙනවා. දැන් අපි හිතමුකෝ හොඳම මේ කාලේ තියෙන මේ මොකක් හරි මොබයිල් ෆෝන් එකක්. අපි හිතමු Apple iPhone එකක් කියලා. ඒකේ ලේටස්ම ෆෝන් එක යාගත්තොත් ආස්වාදයක් තියෙනවා. ඊට පස්සේ ටික කාලයක් යනකොට ඒ ළඟට යා හොයනවා ඊළඟට ආපු අලුත් එක ගන්න කොහොමද කියන එක. මේ ආස්වාදේ සම්පූර්ණවත් වෙන්න බෑ. ආස්වාදයෙන් එම් සම්තෘප්තිකර ජීවිතයකට යන්න බෑ. ඇයි? හැම වෙලාවකම ආස්වාදයේ දුරින් පේනවා. ඒක අපේ කාමභෝගී ජීවිතේ හැටි අපි හොත්තට දැනගෙන ඉන්න ඕන. කවදාවත් සම්තෘප්තිමත් වුණු ජීවිතයක් කාටවත් හම්බෙලා නැහැ. හොඳට බලන්න මිනිස්සු දිහා. එහෙනම් මේ ලෞකික මම මේ ලෞකික ජීවිතය යහපත් කරගන්නවා කියන එක ගැන මාතෘකාවේ අදහසක් තිබෙන නිසා කියන්නේ. එහෙනම් ලෞකික ජීවිතය යහපත් කරගන්නවා කියන්නේ මොකක්ද? ලෞකික ජීවිතය යහපත් කර ගන්නවා කියලා කියන්නේ ආස්වාදේ හැමදාම දුරින් පේන බව දකින්න එක. හැමදාමත් ආස්වාදේ සමීපේ පේන්නේ නැහැ. ආස්වාදෙන් සම්තෘප්තිමත් වීම කියලා එකක් නැහැ. හැමදාමත් ආස්වාදයට හරියන ලෝකේ සංවිධානය කරගත්ත ගමන් මේ සංවිධානය කරගත්ත ලෝකේ ආස්වාදය අතහැරිලා ආස්වාදේ දුරින් පේනවා. ඒක ලෝකේ හැටි. ඒක හොත්තට දැනගත්තම හරිම ලේසි ගිහි ජීවිතේ ගෙවන්න. එතකොට ඔයාලට හාමුදුරු කෙනෙක් දිහා වුණත් බැලුවම අනේ හාමුදුරුලට හොඳට කන්න ලැබෙනවා, හොඳට සිවුරු පිරිකර ආරෝමියව ලැබෙනවා. ඉතින් බොහොම ආස්වාදජනක ජීවිතයක් ගෙවනවා ඇති කිව්වට එහෙමනම් ඇයි සිවුරු ඇරලා යන්නේ? දැන් පැවිද්ද එච්චර හැමදේම දැන් ඔයාලගේ ජීවිතෙත් එක්ක සාපේක්ෂව බලන්න. දැන් අපිට නම් හිතන්න විතරයි ඕන. මේ හැමදේම ලැබෙනවා. හිතන්න විතරයි ඕන. ඉතින් මේම හිතන්න විතරයි උමනා කරන්නේ. හිතපු ගමන් ලැබෙනවා. ඒ කියන්නේ ඒක හරිම දැන් හොඳම දේ තමයි. දැන් මං අද ආවේ ටැක්සි එක. හරි. එතකොට අපි වෙනුවෙන් සංවිධානය කරපු වාහන දෙකක් මං ඉන්න තැන නවත්තලා තියෙද්දි තමයි මං ඒකේ ආවේ. මගේ ගමන් බිමන් වෙනුවෙන් ඉතාම සුවපහසුවෙන් ඉතාම ඉතාම සුව පහසු ඉතාම හොඳින් වාහන දෙකක් සංවිධානය කරලා තියදී මං අද ටැක්සි එක ඇවිල්ලා මේ අයිට කියලා මුදල් ගෙවන්න කියලා කියනවා. එතකොට ඒකට හේතුව මොකද්ද දන්නවද? දැන් ඔයාලට හිතෙන්න පුළුවන් අපි ඇවිල්ලා බොහොම සුව පහසු වාහනකින් බැසම් බලන්න මේ හාඳුරුලා අනිත්‍ය ගැන කියනවා, විපස්සනාව ගැන කියනවා, බලන්නකො වෙන වාහන බොහොම සුව පහසු වාහන, ඒවා බොහොම ඉහළ මිලක් වෙන වාහන කියලා. ඒ ඔගොල්ලෝ හිතන විදියනේ. දැන් උදාහරණයක් විදිහට මට නම් වාහනයක් ගැන කිසිම ලොකු අදහසක් ඉන්නේ නැහැ මොකක්වත්. දැන් මට එහෙම වාහනය ගැන ලොකු අදහසක් ඉන්නේ නැහැ. ඒකේට ගොඩ වුණාම යන බව විතරයි දැනුවත්කමක් තියෙන්නේ. ඒකට ගොඩ වුණාම ඒක සුවපහසුව දැනෙනවා. ඉතින් ඒ සුවපහසුව දැනුනම් පස්සේ ඒ සුවපහසුව ඇතුලේ ගමන් බිමන් යනවා මිසක් ඒක ඇතුලේ විශේෂ බැම්මක් නැහැ. අන්නේ බැම්මක් නැතුව අපිට නඩත්තු කරන්න පුළුවන් නා. බැම්මක් නැතුව නඩත්තු කරන්න පුළුවන් නා. දැන් මට මතකයි එක වරක් මම ওই නුවර බණකට යද්දී ලොකු ඇක්සිඩන්ට් එකක් වුණා. ඉතින් ඒ ඇක්සිඩන්ට් එක වෙලා ඉතින් මේ බොම අලුත්ම වාහනයක් ඒක ඇක්සිඩන්ට් වුණාන් පස්සේ මං කෝ දැන් ඔක යන්න පුළුවන් නම් අපි බණට යමු කියලා මම බණ හතරකුත් කියලා ආයෙත් ඒ වාහනේම කොළඹටත් ආවා. ඊට පස්සේ කෝ බලන්න කියලා මොකද්ද කරන්න පුළුවන් කියලා. දැන් සාමාන්‍ය කෙනෙක් තමයි විශාල කලබලයක් ඇති වෙනවා. විශාල වහානියක් ඒක. එතකොට අර අවස්ථාවට පාවිච්චි කරනවා කියන එක ජීවිතේ තියාගන්න. ගිහි ජීවිතේ සාර්ථක කරගන්න ඕන නම් අවස්ථාවට පාවිච්චි කරන්න. හොන්දට පාවිච්චි කරන්න. අතාරින්න පානේ අපි බෞද්ධ. ඒ නිසා අපි මේ මෙහෙම මෙච්චර ඕනේ නැහැ කියලා අතාරින්න උමනා නැහැ. අපිට සුවපහසු ජීවිතය කියලා එකක් ලැබෙන්නේ පරණ මහ විශාල පුණ්‍ය සංස්කාරයකට. කෙනෙකුට සුවපහසු ජීවිතයක් ඔයාලාද හොඳට අඳලා ඉන්නවනම් හොඳට ආහාර පාන ලැබෙනවනම් හොඳට යන්න ඉන්න විධික්‍රම තියෙනවනම් ඒක ඔයාලගේ පෙර විශාල පුණ්‍ය විපාකයක් විදියට තමයි ඔක ලැබෙන්නේ. ඒක නොලැබෙන අය ඉන්න අතරේ එහෙම ජීවිතයක් ලැබෙන්නේ කෙනෙකුට හොඳට ඉගෙන ගන්න ලැබෙනවනම් එයාට හොඳට ඉගෙනීම පිහිටනවනම් එයා ඒකට දක්ෂයි නම් එයා බොහොම සසර හොඳට මේ පින් කරපු කෙනෙක්. සසර හොඳට පින් කරපු කෙනෙක් ඒක. ඉතින් ඒ පින් කරපු කමට එයාට ඒක ලැබිලා තිනේ. ඒකට ගරහලා වැඩක් නැහැ. ඒකට චෝදනා කරලා වැඩක් නැහැ. ඒක යා පින්. එතකොට ඒ පින යා මොකද කරන්න ඕන? මේ ගෘහස්ත ගිහි ජීවිතේ යහපත් කරගන්න ඒක වළඳන්න ඕන යා. ඒ පින හොඳට භුක්ති විඳින්න ඕන. ගිහි එක්කෝ වේවා පැවිද්දෙක්කෝ වේවා දෙන්නම දැන් බලන්න ඒක මේ කියලා නෙමෙයි. දැන් හාමුදුරු කෙනෙකුට දානෙ දෙනකොට මිනිස්සු දානෙ දෙන්නේ හොඳට මිනිස්සු දානෙ දෙන්නේ හාමුදුරු ගෙදරට ඇවිල්ලා කියලා නෙමෙයි. ඔය දැන් කතාවක් යනවා මිනිස්සු අතර හාමුදුරු ලයිස්තු එවනවා දානෙට. අනේ අපි නම් දන්නේ අපිට නම් ලයිස්තු තියා කිසිම දෙයක් කොහොමයි ලංකාවේ කොහොම හාමුදුරුන්ට ඇයි ලැබිලා ආයි මොන ලයිස්තුද? කෑමේ අය ලයිස්තුවක් හදන්න තියනවද මොනවද? ඒ වගේ අර බොරු ප්‍රෝඩාකාරී කතා යනවා. කිසිම තැනක හාඳුරු කෙනෙක් එහෙම දානෙට ලයිස්තු ගත කරන්නේ නැහැ. ඇයි? අනික ගොඩක් ලැබෙනවට සන්නසල දැන් කැමති නැහැ. නමුත් ඔගොල්ලෝ බලන්න ඔගොල්ලෝ ප්‍රණීතම දේ තමයි දෙන්නේ. ඒක කියලාම නෙමෙයි කැඟින් එනවා. ඒත් අර ලැබෙන කෙනාගේ පිනට ඒක. දෙන කෙනාගේම හැකියාවක් නෙමෙයි ඒක. ඒ ගන්න කෙනාටත් එනවා. එයා තුලත් මහ විශාල පුණ්‍ය විපාකයක් ඒ ඵල දෙන්නේ. එතකොට එහෙනම් මේ ලෞකික ගිහි ජීවිතය ගැන මේ අදහසක් කියන්න කියපු නිසා මම කියන්නේ ඔයාලට ලැබෙන්නේ පුණ්‍ය විපාකයකට. ඒ ලැබෙන දේ පරිහරණය කිරීම එකක්. ආස්වාදයෙන් සම්තෘප්තිමත් වීමට ගිහි ජීවිතය සංවිධානය කරගන්නවා කියන එක. ආස්වාදයෙන් සම්තෘප්තිමත් වීමට ගිහි ජීවිතය සංවිධානය කරගන්නවා, බාහිර ලෝකේ සංවිධානය කරනවා කියලා හිතනවා නම් ඒක කරලා ඉවර කරන්න බැරි දෙයක් බව අවබෝධ කරගෙන ඉන්නේ. කොයි දෙක විතරක් ඇති ගිහි ජීවිතේට? එකක් තමයි ගිහි ජීවිතේට උවමනා කරන්නේ මේ ලෝකේ සංවිධානය කරලා මට සම්තෘප්තිමත් වෙලා මැරෙන්න බෑ මෙහි. ඇයි? හැමදාමත් ආස්වාදේ දුරින් පේන්න පටන් ගන්නවා. ආස්වාදෙන් සම්තෘප්තිමත් නෑ. ඒකයි මේ වයෝවෘද්ධ කෙනෙක් පවා ආස්වාදේ හොයමින් ඉන්නේ. වයෝවෘද්ධ කෙනෙක් පවා එයා ආස්වාදේ හොයමින් ඉන්නේ. ඒ ආස්වාදේ හොයමින් ඉන්නේ. යාට ඒ ජීවිතය ඇතුළේ යාට ආස්වාදයෙන් සම්තෘප්තිමත් වීම කියන එකට ඉලක්කයට යන්න බැරි වෙලා තියෙනවා. ඇයි බැරි වෙලා? ඒ ලෝකෙ කොච්චර සංවිධානය කරගත්තත් බෑ. ලෝකෙ කොච්චර සංවිධානය කරගත්තත් බෑ. ඒකට හේතුව තමයි මේ ආස්වාදේ හැමදාම දුරින් පේනවා. ඒකට හේතුව තමයි සිත වෙනස් වෙන එක. හැම වෙලාවෙම සිත අලුත් වෙන එක. එතකොට සිත හැම වෙලාවකම අලුත් වෙන නිසා ඒ සම්සෘප්තිමත් වීම කියන එකට යන්න බෑ. සිත හැම වෙලාවෙම අලුත් වෙන නිසා. හරි, ඒක තමයි පළවෙනි එක. ඊළඟට දෙවෙනි එක මොකද්ද? මේ ගෘහස්ත ජීවිතේ ලැබෙන සුවපහසු ජීවිතය සහ ඔයාලා සුවපහසු ජීවිතේ කරා හඹාගෙන යනකොට ඒක අත්දකින්න ලැබෙන එක. සුවපහසු යාන වාහන වෙන්න පුළුවන්, ගෙවල් රෝල් වෙන්න පුළුවන්, මිල මුදල් වෙන්න පුළුවන්, ආහාර පාන වෙන්න, ඒ හැම දෙයක්ම ඔයාලට ලැබිලා තියෙන්නේ පුරාණ පුණ්‍ය විපාකයකට කියලා දකින්න එක. ඔය දෙක විතරක් තිබ්බොත් එයා කාටවත් ගරහන්නෙත් නැහැ. එයාට ලෝකෙන් වැඩකුත් නැහැ. එයාට එයාගේ ජීවිතය ඇතුලේ පිනකුත් පේනවා, යම් ජීවිත අවබෝධයකුත් තියෙනවා. ඒ ගරහන්නේ කවදාවත් ගරහන්නේ පැවිද්දෙක් වුණ දැන් බලන්න කොච්චර සැප පහසු ජීවිතයක් ගෙවනකොට එයාට ගරහනවද? ගරහනවද? ඒ සැප පහසු ජීවිතයට ගරහන ශ්‍රාවකෙක් වෙන්න එපා. සැප පහසු ජීවිතයක් දකිනකොට හැම වෙලාවක ඒ ගරහන්ඩ එයාගේ සැපයයි පිරිහිලා යන්නේ. අපි තුන් ලස්සන කාන්තාවක් පාරේ ඉන්නවනේ. ඉතින් කාන්තාවකට වෛරි නිකන් දුම්නසක් ඇති වෙන්න පුළුවන්. ස්ත්‍රියකට ලස්සන කාන්තාවක් දැක්කම යම්කිසි ආකාරයක මේ ඉරුසියාවක් එන්න පුළුවන්. එතකොට ඒකෙන් එයාගේ ගුණයයි නැසෙන්නේ. එතකොට එයා කොහොමද දකින්න ඕනේ? එයා ඒක දකින්න ඕනේ ධර්මයෙන්. පාරේ ලස්සන වාහන යනකොට ලස්සන කාන්තාවක් හිටියොත් එයා දිහා හොඳට බලන්ද. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතාම කටුක විදියට ඒක ගණ්ඩිපා ඇතුළට ලස්සන දෙයක් නම් බුදුරජාණන් වහන්සේ වුණත් ඒක බලනවට විරුද්ධත්වයක් පෑවේ නැහැ. මොකද අපි ඉන්නේ කාම ලෝකේ නිසා ලස්සනීමට අපි එහෙ යනවා. ඒක අපේ මේ අපේ මොකක්වත් එකක් නෙමෙයි. අපි ඉපදිලා ඉන්නේ කාම ලෝකේ නිසා ඕක වෙන්නේ. තො ලස්සන කෙනෙක් දිහා බලන්න බලලා හිතන්න. ඉතාලම මේ බොහොම සරාගී සිතකින් බලන්න එපා. හැම වෙලාවෙම බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් විදිහට බලන්න. බලලා ඒ වෙලාවෙම සිතුවිල්ලක් උපද්දවන්න අනේ පිං කරපු කෙනෙක් කියලා. එච්චරයි. ලස්සන කෙනෙක් දැක්කාම හිතන්න පිං ලස්සන කටහඬක් තියෙන කෙනෙක් දැක්කාම හිතන්න උකා පිං කරපු කෙනෙක් කියලා. අර පින් කරපු කෙනෙක් කියන අර්ථය මතු කරගන්න. එතකොට අර එන්නේ නැහැ ඉරිසියාව වගේ එකක් එන්නේ නැහැ. ඔන්න ඔය විදියට ජීවිතය ඇසුරු කරන්න. හොඳ සුවපහසු ජීවිතයකින් හොඳ සැප පහසු වාහනයකින් ඇවිල්ලා කෙනෙක් බහිනවා. එතකොට ඕගොල්ලෝ පයින් ඇවිදගෙන එනවා. දාඩිය දාගෙන මහන්සි වෙලා පයින් ඇවිදගෙන එනවා. එතකොට මේ සුවපහසු වාහනයකින් එනකොට හිතන්න එපා ඔව හොරකම් කරපුවා. එහෙම හිතන්න එපා. ඔය ගසා කාපුවා වෙන්න ඇති. ඇයි අපිට නැගිටින්න බැරුව යාල කොහොමද නැගිට්ටි? එහෙම හිතන්න එපා. එහෙනම් අපිටත් පුළුවන් වෙන්න එපා. එහෙනම් මොකක් හරි මත්කුඩුවත් බිස්නස් එකක් කරනවා ඇති. එහෙම හිතන්න එපා. එයා දිහා බලලා හිතන්න අනේ පිං කරපු කෙනෙක් එච්චරයි. ඒතකොට දැන් මේ එයාට එහෙම බලන්න බැරි වුණාට පස්සෙ තමයි ඒක ගරහන්නේ. එක එක විදියට ගරහන්න පුළුවන්. කොහොමද එක එක විදියට ගරහනවා කියන්නේ? එක එක විදියට ගරහනවා කියන්නේ සමහර විට කිසිම දෙයකට ගරහන්න එපා. ලංකාවේ මේ මෑත කාලේ පුරුදු වුණා මේ මං හිතන්නේ මේ දේශපාලන මතවාද හරහාද දන්නේ යම් කෙනෙක් පහසු ජීවිතයක් ගෙවනවා හොරෙක් කියලා කියන්න පුරුදු වුණා. සුවපහසු ජීවිතයක් ගෙවනවා නම් ඔය මංකොල්ල කාපුවා කියලා කියන්න පුරුදු වුණා. හොඳට රත්තරම් බඩු ටිකක් පළඳගෙන ඉතාලම සන්නාම සහිත ඇඳුමක් ඇඳගෙන අපි බ්‍රෑන්ඩඩ් කියලා කියන්නේ එහෙම ඇඳුමක් ඇඳගෙන යනකොට අපි හිතුවා මේ ඔය හොරා කාපුවා කියලා. ඒක කොහොම ආවද කියලා අපි දන්නේ නැහැ. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා එහෙම බලන කෙනෙක් නෙමෙයි. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා එක දකින්නේ එයා සසර පිං කරපු කෙනෙක් කියලා. එතකොට යා මේ හොරකම් කළානේ. ඉතින් යා හොරකම් කළානේ. ඒකට අනුරූපී විපාකේ යා ඉතාලම ළඟදී යා බුක් වළඳයි. එහෙම කාටවත් ගරහන්නේ අපි දන්නේ නැහැ නේ යාගේ කතාව. එතකොට අර මේ අර පින ඇතුලේ අපිට ලෝකේ කියවන්න බැරි වුණාට පස්සෙ තමයි පෞගී කාලේ අපි මිනිසුන්ගේ ගෙවල් දොරවල් වලට ඉඩ කඩම් වලට වාහන වලට අර එක ලංකාවේ එක කාලයක් තිබ්බ සතියක් විතර ගිනි තියාගෙන ගිය වාහන වලට ඒ තරුණයන්ගේ පවා ඒ දේශයේ හරියට වැඩිගෙන එනවා. ඒ සම්මාදිට්ඨියක් නැහෙනේ. ඒකෙන් එයාමයි පිරිහිලා යන්නේ. කවදාවත් එයාට සැපේ නැහැ. හොඳට බලන්න යම් කෙනෙක්ගේ සැපයට ගරහවුවොත් එයාට අතුරුදහන් වෙන්නේ සැපේමයි. ඔයාලා හොඳට ජීවිතේ පුරු ජීවිතේ බලන්න එහෙම එකක් ඔයාලට තියෙනවද කියලා. ඔයාලට ඒක තමයි වෙලා තියෙන්නේ. යම් කෙනෙක් සැපේට ගරහලා බලන්නකො. එයාගේ ජීවිතේ දියවිදිය වියන්නේ එයාගේ සැපේ. යම් කෙනෙක් සැපේට ප්‍රශංසා කරන්නේ කොහොමද ප්‍රශංසා කරන්නේ? පින කියලා හිතන්න සැපේ. සැපේ කියන්නේ පිනට හම්බෙන කන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් අපි එහෙම දකින්න ඕන. යථාර්ථවාදීව බලනකොට එහෙම තමයි පේන්නේ. යථාර්ථවාදීව බලනකොට කොහොමද පේන්නේ? යථාර්ථවාදීව බලනකොට පේන්නේ සැපේ පින විදියටයි. සැපේ පින විදියටයි පේන්නේ. ඉතින් යථාර්ථවාදීව බලන්න හුරු වෙලා නැහැ නේ, මොකක් හරි මතවාදයකින්නේ බලන්නේ. එතකොට මේ දැන් හොඳට බලන්න, අපිව අවුල් කරන්නේ නැහැ යථාර්ථවාදී. අපිව කවදාවත් අවුල් කරන්නේ නැහැ. අපි යථාර්ථවාදීව බලනකොට යම් කෙනෙක්ගේ සැපය පින් එයාට පින විදියට පේනවා. එතකොට එයාට එයාගේ පින මෝරලා එනවා. එයාගේ පින මෝරලා එනවා. කවදාවත් කෙනෙක්ගේ සැපයට ගරහන්න එපා. ඒ සැපේට හොද්දට ඔයාලා ගරහලා බලන්න, ඔයාලට සැපේ අහිමි වෙන්නත් ඒක බලපාන්න ඇති. සැපේට ප්‍රශංසා කරලා බලන්න 3 මාසයක් විතර. ඒ කියන්නේ මේ කියන ඒවා ඇත්තද කියලා බලන්න, ඔගොල්ලෝ පොඩ පොඩ කරලා බලන්න. කෙනෙක්ගේ සැපේට ප්‍රශංසා කරන්න, හොරෙක් විදියට, මංකොල්ලකාරයෙක් විදියට, ප්‍රෝඩාකාරයෙක් විදියට, වංචනිකයෙක් විදියට ලෝකේ දකින්න නැතුව, ඒ මෙතන වංචනිකයෝ ප්‍රෝඩාකාරයෝ ලෝකේ නැද්ද? ඕන තරම් ඉන්නවා. අපි ඔක්කොම ඉන්නේ ප්‍රෝඩාවක. අපි මේ ඉන්නේ ලොකු ප්‍රෝඩාවකනේ. ඒකනේ අපි කියන්නේ විඤ්ඤා මායූපමංච විඥානං කියලා. විඥානේ මායාවට අහු වෙලා ඉන්නේ කියලා. ඉතින් විඥානේ මායාවට නැති දෙයක් ඇති බවට මවල පෙන්වනවා. අපි ඔක්කොම ඉන්නේ ප්‍රෝඩාවක. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. ගීයෝද, පැවිද්දොද, පාලකයෝද, යැපෙන්නුද, යාචකයෝද, ධනවතුන්ද, නිර්ධනයෝද, ඔක්කොම ඉන්නේ මොකද? ලොකු ප්‍රෝඩාවක ඉන්නේ. නැති දෙයක් ඇති බවට මවාගෙන ඔළුවේ තියාගෙන ඒකට වටිනාකම දීලා, හිතින් වටිනාකම දීලා, ඒව ගැන හොයනවා, බලනවා, ඒව නිසා පිච්චෙනවා. ඔළුවෙන් වෙනම යාලෝකයක් හදාගෙන. ඉතින් ඒ ලෝකයට එකතු වෙන්න පුළුවන් එයාට. කොහොමද එකතු වෙන්නේ? කල්පනා කරාම එකතු වෙන්නේ. හොඳට මෙනෙහි කරාම ඔන්න ඒ ලෝකේ මැවෙනවා. ඒ ලෝකයට එකතු වෙලා යට hina වෙන්න පුළුවන්, අඬන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ hina වෙන්න අඬන්නේ යථාර්ථවාදී චින්තනයේ කියන විදිහ. යථාර්ථේ නම් ඒ hina වෙන්න අඬන්න හේතුව ඔක්කොම එකට අඬන්න ඕන. අපි ඔක්කොම එකට අඬන්නේ නැහැ. අපි ඔක්කොම එකට hina වෙන්නෙත් නැහැ. අපි ඊට ගමන් වෙලාවක hina වෙනවා, ඊට ගමන් අඬනවා. එතකොට අඬන්නේ හෝ hina වෙන්නේ අපිට සාපේක්ෂව ලෝකේ දකින්නකම නිසා මිසක් ලෝකේ හැම එකක් තියෙන නිසා නෙමෙයි. එහෙම එකක් ලෝකේ වෙන නිසාමත් නෙමෙයි. මෙහෙම එකක් වෙන නිසා නම් අපි ඔක්කොම අඬන්න ඕන එක වගේ. අපි ලෝකේ ඇතුළට ගන්න විදියට තමයි අපිට අඬන්නද පුළුවන්, hina වෙන්නද පුළුවන් කියන එක තීරණය වෙන්නේ. අර මේ ජීවිතේ හරිම ලස්සනට ගෙවන්න. හොඳ සනීපිටින්ද, හරි සැපපහසුටින්ද. අවුරුදු 70ක් විතර බොහොම පොඩි කාලයක් අපිට තියෙන්නේ හරි සැපට ජීවත් වෙන්න. හොඳ සැප පහසුවට ඉන්න. එතකොට මේ සැප පහසු අය වෙනුවේ ඒ සැපයට ගරහන් දෙපා. හොඳ සුව පහසුවෙන් ඉන්න. ඒ සැපය භුක්ති විඳින බව බය නැතුව කියන්න. ඒ සැපේ භුක්ති විඳින බව හංගන් දෙපා. ඒ සැපවත් ජීවිතය කියන එක හංගල වෙන එකක් මවන්න එපා. ඒ සැප පහසු ජීවිතේ ලෝකෙට විවෘත වුණාට කමක් නැහැ. ඇයි යගේ පින්නන්නේ ඒක? සැප පහසු ඒකනේ බුදුරජාණන් ළඟට ඇවිල්ලා කොහොමද කියන්නේ? සමහර අය අපි කසීසලු දරන අය, අපි රන්රිදී මුතුමෙණික් පළඳින අය. ඔබ වහන්සේට පුළුවන් දා මං වගේ කෙනෙකුට බණක් කියන්න. බලන්න මේ තියෙන ව්‍යග්ගපජ්ජ කියලා සූත්‍රය. ඉතින් කොහොමද අපි කසීසලු දරන අය? ඒක තියෙනවා අපි මල් ගඳ විලවුන් සුවඳ විලවුන් ගාන අය. මම එහෙම කෙනෙක්. ඔබ වහන්සේට පුළුවන්ද මං වගේ මිනිහෙකුට හරියන එකක් කියන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ කෝදා? ඔයා කසීසලු නම් දරන්නේ, රන්දිදි මුදුමැණික් නම් පළඳන්නේ, සුවඳ විලවුන් නම් දල්වන්නේ. ඔයා වගේ කෙනෙකුට මේ ශාසනේ ප්‍රවාහය ඇතුළට එන්න අමාරුයි. ඔයා වෙන පැත්ත බලාගන්න කිව්වේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ ඇයි ඒක පේන්නේ? සම්මාදිට්ඨියනේ. එතකොට මේ කසීසලු සුවඳ විලවුන් ගල්වන එකට ඉතින් බුදුරජාණන් වහන්සේ කවදාවත් දෝෂාරෝපණයක් කළේ නැහැ. ඒ වගේම කසීසලු අයින් කළා කියලා සුවඳ විලවුන් අයින් කරා කියලා බුදුරජාණන් විශේෂයෙන් පිළිගත්තෙත් නැහනේ. පිළිගත්තේ නැහැ. බලන්නකෝ මහා ප්‍රජාපති ගෞතමිය ගෞතමියත් එක 500ක් එනවනේ මහාන වෙන්නේ. තොර ඒගොල්ලෝ ප්ලෑන් කරා කොහොමද අපි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ යථාර්ථවාදීව අනිච්චානුපස්සි විහරණයෙන් යථාභූත ඥානෙන් බලන කෙනෙක්. ඒ නිසා අපි වගේ අය මේ කසීසලු දරාගෙන රන්රිදි මුතුමැණික් පළඳාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියොත් ඒක අපි ඕන්නේ නැහැ යන්න. ඒ නිසා අපි දැම්මම හිස මුඩු කරගමු. දැන් මේ ස්ත්‍රීන් කල්පනා කරපු විදිය. අපි කොණ්ඩේ කපාගෙන සුදු රෙදි ඇඳගමු. සුදු රෙදි ඇඳගෙන අපි පාවහන් අයින් කරලා දාමු. ඒ කළා අපි උන්වහන්සේ හම්බෙන්නේ යා. එතන බුදුරජාණන් වහන්සේ පිළිගත්තද ඒ අය? පිළිගත්තේ නැහැ. පැවිද්ද දුන්න දෙක පයින් දුන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ ලස්සන තැන. ඒතර ඔය පින්නතුන්ලා මේ ගිහි ජීමේ මම ඇත්තටම ගිහි ජීවිත ගැන කතා කරන්නේ නැහැ. ගිහි ජීවිත ගැන අපි කතා කළොත් එimhe ඇත්තටම ඒවා හරිම ලස්සන දේවල්. අපි විපස්සනාව ගැනම කතා කරන්නේ මේ භාවනාව විදර්ශනාව පටිච්චසමුපාදය ගැන උනන්දු ශ්‍රාවකයන්ව ඔසවා තබන්නේ මොකද මේ ලෞකික ජීවිතයේ උසලා තියන ඕන තරම් පැවිදියා ඉන්නවා කතා කරන්නේ. ඉතින් මේක මේ මාතෘකාව තිබ්බ නිසායි මම කියන්නේ. එතකොට ඔයාලා එනම් මේ කාරණා ටික හොන්දට ඔළුවට ගන්න. මොකද්ද බාහිර ලෝකෙම සංවිධානය කරලා සම්පූර්ණත්වමත් වෙන්න පුළුවන් කියලා හිතන්න එපා. එහෙම හිතුවොත් ඔයාලට වෙන්නේ හැමදාම එළිය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඕවම සංවිධානය කරගෙන ඉන්න. ඒවා සංවිධානය කළ වැඩන්නේ. එහෙම ලොකු ආසාදිකයක් නැහැ පින්වත්. මේක මුල් දවස් දෙකක් තුනක් විතරයි තියෙන්නේ. දැන් ඔයාලා එයා කන්ඩිෂන් කරපු කාමරයක ඉන්නකෝ හැමදාම මහා කරදරයක් ඕක. ඔයාලා හිතන්නේ ඒසි කරපු කාමරයක නිදාගන්න තියෙනවා නම් හරි හොඳ එකක් කියලානේ. ඉඳලා බලන්නකො කිසිම හැඟීමක් දෙන්නේ නැහැ. දවස් දෙක තුනක් යනකොට. විශේෂ කිසිම අදහසක් එන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඒක හේතුව තමයි මේ එළියේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී බාහිර ලෝක සංවිධානය කිරීමෙන් සම්පූර්ණත්වමත් තියෙනවෙ හැක. ඒ විය නොහැක නම් ඇයි වෙන්න බැරි? ඒ ආස්වාදේ හැමදාම දුරින් පේනවා. ඒක හිතේ එහෙම දුරින් පේන්න හේතුව හිත හැම වෙලාවෙම වෙනස් වෙනවා. සිත හැම වෙලාවෙම වෙනස් වෙනවා. හිතන්නකෝ මේ තරුණියකට ලස්සනම තරුණියක් හම්බ වෙනවා. තරුණියෙකුට ලස්සනම තරුණියක් හම්බ වෙනවා. ඒ රටේ ඉන්න ලස්සනම කෙනා කියලා හිතන්නකෝ. බොහොම ටික දවසයි ආස්වාදේ. ඇය ළඟ ඉන්නකොට, ඇය දකින්නකොට, ඇයත් කතා කරනකොට ආස්වාදයක් තියෙනවා. සත්‍යයක් විතර තියෙන. ඒකට හේතුව යාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ස්ත්‍රියගේ ප්‍රශ්නයක්වත් පුරුෂයෙක්ගේ ප්‍රශ්නයක්වත් නෙමෙයි, හිතේ ප්‍රශ්නයක්. මොකද හිතේ ප්‍රශ්නේ? සිත හැම වෙලාවම අඤ්ඤතාභාවී වෙනත් ස්වභාවයකටපත් වෙනවා. විපරිණාමයේ අන්‍ය ස්වභාවයකට සිතපත් වෙමින් පවතී. අනේ අන්‍ය ස්වභාවයකටපත් වෙන විපරිණාමීය තත්වයකටපත් වෙන නිසා තමයි බුද්ධ ශාසන අනිත්‍යයි කියන්නේ. අන්නේ ඒකයි. නැතුව මේ එළිය ලෝකේ අනිත්‍යයිම නෙමෙයි. Tamange සිත හැම වෙලාවකම වෙනස් වෙනවා. හැම වෙලාවකම වෙනස් වෙනවා. ඒ සිතට අනුව රූපයත් හැම වෙලාවකම වෙනස් වෙනවා. හැම වෙලාවකම වෙනස් වෙමින් පවතිනවා. ඒ වෙනස් වෙමින් පවතින බව ඉතාම සංයමයකින් ප්‍රඥාගෝචරව බැලුවොත් විතරයි තේරෙන්නේ. ඉතින් මේ විදිහට ජීවිතේ බලන්න. එතකොට ඔයාලට තේරෙවි කෙනෙක් සැප වින්දා දුක් වින්දා අර සමාජවාදී අදහස් ඒවයි නැහැ. යථාර්ථවාදී අදහස් තමයි ඉන්නේ. ලෝකෙ ලස්සන වෙන්නේ සමාජවාදී අදහස් වලින් නෙමෙයි. මම පහුගිය දවස්වල දේශනාවේ කළා. ලෝකෙ ලස්සන වෙන්නේ යථාර්ථවාදී අදහස් වලින්. යථාර්ථවාදීව බැලුවම ඕනම කෙනෙක් එක්ක ඕනම කෙනෙකුට නිවැරදි වෙන්න පාරක් හදලා දෙන්න පුළුවන්. ඒක හරි ලස්සන දෙයක්. ඊළඟට මේකේ තියෙනවා කෙලෙස් සංසිඳුවීම පිණිස. අන්න කෙලෙස් සංසිඳුවන එක ලොකු අභියෝගයක්. අර කාමභෝගී ජීවිතේ ගෙවන කෙනෙකුගේ ජීවිතේ කෙලෙස් නීතියේ හැම තැනම කෙලෙස්. බලන හැම අස්සක මුල්ලකම තියෙන්නේ මොනවාද? කෙලෙස්. සෑම තැනකම තියෙන්නේ මොනවාද? කෙලෙස්. කෙලෙසුන්ගෙන් පිරුණු ජීවිත අපට තියෙන. කෙලෙස් වලින් නිදහස්ුණු ජීවිත කියලා එකක් අපිට නැහැ. අපිට තියෙන්නේ කෙලෙස් වලින් බර වුණු ජීවිත. කෙලෙස් වලින් තෙත්තුණු ජීවිත. එතකොට කෙලෙස් සංසිඳුවනවා කියන එක අමාරු වැඩක්. කෙලෙස් සංසිඳුවන්න නම් එයාට සිද්ධ වෙනවා කාරණා කීපයක් ඔස්සේ ඉස්සරහට එන්න. කෙලෙස් සංසිඳුවන ඕන. පළවෙනි එක තමයි කෙලෙස් සංසිඳුවන්න නම් එයා කෙලෙස් සහිතයි කියලා දැනගන්න ඕන. අපි දැනගන්න ඕන අපි කෙලෙස් සහිතයි. අපි කිය අපි පිළිගන්නේ නැහැ නේ අපි කෙලෙස් සහිතයි කියලා. අපි අපිරිසුද්ධවන්තයෝ කියලා නිතානින්නේ. හොඳට බලන්නකෝ අපි ලෝකේම අශුද්ධවන්තය මම තමයි සුද්ධවන්තයා කියලා ලංකාවේ බෞද්ධ හිතන්නේ හිම. ගමටම ගරහනවා. හරියට යාය තමයි සුද්ධවන්තයා වගේ. රටටම ගරහනවා. මං තමයි සුද්ධවන්තයා වගේ. අහල පහල ඔක්කොටම ගරහනවා. එයා සුද්ධවන්තයා වගේ. පින්වත්නි අශුද්ධවන්තයෝ අපි ඔක්කොම. සුද්ධවන්තයෝ කියලා જાතියක් ලෝකේ නැහැ. එතකොට අපි අශුද්ධවන්තයි නම් අපේ අශුද්ධිය අපිරිසුදු වීම මොන වගේද වෙලා තියෙන්නේ? එතකොට අපි හිතන්නේ පිරිසුදු වීම කියන්නේ නෑවම වෙන එකක් කියලානේ. අපි හිතන්නේ පිරිසුදු වීම කියන එක මේ බොහොම මේ කායිකව යම් කිසි ආකාරයක ඉතාම යා පිරිසුදුව ඉන්න එක තමයි පාරිශුද්ධිය කියන්නේ. ඒක මේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අදාළ දෙයක් මිසක් බුද්ධ ශාසනය ඒක පිරිසුදුකම විදියට පෙන්වන්නේ නැහැ. ඉතින් බුද්ධ ශාසනයේ සැබෑ පාරිශුද්ධිය පෙන් කියලා කියන්නේ තමන්ගේ ඇතුළාන්තය රාග දේශ මෝහ වලින් බැටකන්නේ නැති ඇතුළාන්තයක් බවට පත් කරගන්න. එතකොට අපේ සිත ස්වභාවයෙන්ම සරාගී. ඒක ඉතින් පිළිගන්න ඕන අපි ඔක්කොම. ස්වභාවයෙන්ම අපේ සිත සරාගී සිත. ඔක්කොම මේ පාඩුවේ හිටියට හැමෝගෙම සිත සරාගී. එතකොට ඒක සංස්කෘතික ධාරාව ඇතුලේ කියවනකොට යා ඒක ප්‍රකට කරන්න කැමති නැහැ. එච්චරයි. ඉතින් ඒක ඒක නම් අපේ ස්වභාවය අපි කතා කරන්න ඕනේ. ඒක නරකක් නෑ ඒකේ. අපේ සිත් ස්වභාවයෙන්ම සරාගි. ඒකනේ බුදුරජාණන් සෝදල් රාග සහිත කියලා වදාළේ ඒකනේ. එතකොට අපේ සිත සරාගී භාවයෙන් පෙළෙනවා. ද්වේෂයෙන් පෙළෙනවා අපේ සිත්. මෝහයෙන් පෙළෙනවා. ඡන්දයෙන් පෙළෙනවා. එක එක ඒවාට කැමැත්ත යනවා හිත. ඒවා එළියට කියාගන්නත් බෑ සමහර වෙලාවට. අපේ සිත කැමති ඒවා අපිට කියන්න බෑ එළියට. ඒ කියන්න බැරියයි. කියන්න බැරි ලෝකෙ ධර්මයක් තිබ්බම හරි ලේසි කියන්න. ධර්මයක් තියෙන කෙනෙකුට කියන්නකෝ. ඔයාලගේ ඇත්ත කතාව ඕගොල්ලොන්ගේ සරාගී බව, දේශ සහගත බව, මෝහ සහගත බව, ඡන්ද සහගත බව, නන්දි සහගත බව. නන්දි සහගතයි කියන්නේ අපි සමහර ඒවට බැහැගෙන ඉන්න ආසයි. අපි එළියට කියන්න කැමති නෑ මම මේ වගේ සිතුවිලි මත බැහැගෙන ඉන්නේ කියලා කියන්න කැමති නෑ. ඒවට බැහැගෙන ඉන්න කැමති. නන්දි සහගතයි. අභිනිවෙස් සහගතයි. අභිනිවෙස් සහගතයි. ඒ කියන්නේ අත්තාභිනිවෙස මම වශයෙන් බැහැගෙන ඉන්නවා. ආලය අභිනිවෙස ඒවට ඇලිලා බැහැගෙන ඉන්නවා. ඔය විදිහට අපි එක එක විදිහට බැහැගෙන ඉන්නවා. හරි? එක එක විදිහට බැහැගෙන ඉන්නවා. එතකොට දැන් මේ විදිහට අපේ සිත තුළ පවතින ප්‍රවාහය අපි එළිය ලෝකෙට කියන්න කැමතිත් නැහැ, කියන්න ඕනේ නැහැ එළියට. ඒකේ වේමත්තතාවයක් තියෙන්නේ. බුද්ධ ශාසනය හරියට පිළිගන්නවා වේමත්තතාවේ විවිධත්වය. බුදුරජාණන් හරියට පිළිගත් එක. විවිධත්වය. මිනිසුන්ගේ සිත්වල සරාගී භවයේ විවිධත්වයක් තියෙන්නේ. දේශයේ විවිධත්වය සමහර අයට කේන්ති යනවා, සමහර අයට අඩුවෙන් කේන්ති යනවා. සමහර අයට මේ කේන්ති යනවා එයාට මොකක් හරි වුණොත්, සමහර අයට එයාට මොකක් හරි වුණාට කේන්ති යන්නේ එළිය යාගේ අයට මොකක් හරි වුණොත් කේන්ති යනවා. සමහරට අසාධාරණේ පෙන්වන්න බෑ කීකී කියන්නේ. ඒ ද්වේෂය කීකී විදියට හැසිරෙන්නේ ඒකයි. මෑතුව එයා මේ බොහොම මානව හිතවාදී මිනිහෙක් නෙමෙයි. එයාගේ හිතේ ද්වේෂය හැසිරෙන වේමත්තතාවය එච්චරයි. සමහර අයට බාරේ බස් එකේ ඉඳලා එහෙම පොඩි පොඩිපත් කකුල හම්බෙන් කකුලවත් පෑගෙන්න බෑ. එතකොට සමහරට බස් එකේම ඉන්නයි කියනවා. ආන්න එහෙම තමයි ඉන්න ඕන. ඕනවට විරුද්ධව නැගිටින්න ඕන. එයාත් එක්කම තව දෙන්නේ තුන් දෙනෙක් කතා කරනවා කියනවා ආ ඒක හොඳ දෙයක් කියලා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ ආගේ දේශේ හැසිරෙන විදිය. එක එක විදියට දේශේ හැසිරෙනවා ඉතින්. මේ සිත අවබෝධ කළාම හරිය ලේසි පින්වත්. සරාගී බව එක එක විදියට හැසිරෙනවා. ඒක මොකද්ද තියෙන විශේෂත්වය? රාගය එක එක විදියට හැසිරෙනවා. ඒ කියන්නේ ඇලෙනවා කියන එක අපි මේ අදහස් කරන්නේ. ඇලෙන එක එක මිනිස්සු එක එක විදියට ඇලෙන්නේ. එක එක විදියට ඇලෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ සරාගී භවයේ වේමත්තතාවයක් පෙන්වන්නේ විවිධත්වය. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දියුණු ලෝකෙට හරියන ධර්මයක්ද කියලා තියෙන්නේ. ගොඩාක් දියුණු සමාජයකට මේ අයි බලන්නකෝ අපි ගැන හරියටම කියලානේ. අපි ගැන හරියටම කියලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අපි ගැන හරියටම මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ තරම් කවුරුත් එහෙම කියන්නේ නැති කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, එතකොට මේ කෙලෙස් සංසිඳුවනවා නම් මේ 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 තියෙන වේමත්තතාවයේ දකින්න එක තමයි පළවෙනියෙන් කරන්න ඕන. මගේ ඇතුලේ කෙලෙස් විවිධ විදියට හැසිරෙනවා. විවිධ විදියට හැසිරෙනවා. එතකොට ඕක වේමත්තතාවය ගැන තියෙනවා ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ නම තමයි නිබ්බේධික පරයාය කියලා. ඒ සූත්‍රයේ තියෙනවා කාමාණං වේමත්තතා. මහණෙනි මේ කාමයන්ගේ වේමත්තතාවේ දකින්ද කියනවා. සංඥා වේමත්තතා, සංඥාවල වේමත්තතාවේ දකින්ද කියනවා. වේදනා වේමත්ත, වේදනාවේ වේමත්තතාවේ දකින්ද කියනවා. කාමයන්ගේ වේමත්තතාවේ දකින්න කියනවා. වේදනාවේ වේමත්තතාවයත් දකින්න කියනවා. සංඥාවල වේමත්තතාවයත් දකින්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දුකේ වේමත්තතාවයත් දකින්න කියනවා. දුකෙත් තියෙන විවිධත්වයක් කියනවා. දුකෙත් කම්මාණං වේම කර්මී වේමත්තතාවයත් දකින්න කියනවා. කර්මයේත් විවිධත්වයක් හැසිරෙන්නේ කියනවා. එතකොට එහෙනම් බලන්නකෝ, කාමයන්ගේ වේමත්තතාවයක් නම් තියෙන්නේ, වේදනාවෙත් වේමත්තතාවයක් නං, සංඥාවලත් වේමත්තතාවයක් නං, දුකෙත් වේමත්තතාවයක් නං, දුකෙත් වේමත්තතාවයක් නං, කර්මයේත් වේමත්තතාවයක් නං, ලෝකේ විවිධත්වයට අපි ගරු කරන්න ඕනේ නේද? විවිධත්වයට අපි ගොඩාක් ගරු කරන්න ඕනේ. විවිධත්වයට අපි ගරහන්න හොඳ නැහැ. අපි ඒකට ගරු කරන්න ඕනේ. එතකොට මේ වේමත්තතාවයේ ලෝකයේ ස්වභාවය ඒකත්වයේ තමයි ලෝකෝත්තර ස්වභාවය. එකම ස්වභාවය. සම්පූර්ණ කෙලෙස් සංසිඳිලා යනවා. අවබෝධයට පත් වෙච්ච ඔක්කොගේම සිත් එක වගේ. අවබෝධයට පත් වුණාම ඒ අයගේ ඔක්කොගේම සිත් එක වගේ. වේමත්තතාවෙන් ඒකත්වයට යනවා. ඒකත්වයේ තමයි නිබ්බාන කියලා කියන්නේ. නිවනටපත් වීම. එහෙනම් අපේ සංඥා වේමත්තතාවයක් නම්, වේදනාවේ වේමත්තතාවයක් නම්, කාමයන්ගේ වේමත්තතාවයක් නම් තියෙන්නේ, දුකේ වේමත්තතාවයක් නම් තියෙන්නේ, කර්මයේ වේමත්තතාවයක් නම් තියෙන්නේ, මිනිසුන්ගේ විවිධත්වය කියන එක බුදුරජාණන්සේ තරම් අවධාරණය කළේ නැහැ කවුරු. භාගතුන් වහන්සේ හරියට ගරු කළා විවිධත්වයට. එතකොට මේ වේමත්තතාවේ මත ප්‍රතිචාර දක්වනකොට බුදු ඒ ප්‍රතිචාර දක්වන බුද්ධ ශාසනය ඇතුළේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ කාටවත්. බුද්ධ ශාසනය ඒ වේමත්තතාවය ඇතුළේ එයා සිතින් කයින් වචනින් වැඩ කරනකොට බුදුරජාණන් වහන්සේ ගැරහුවේ නැහැ. අනේ බලන්නකෝ මේ මිනිසු කරන්නේ ඒවා කියලා කවදාවත් බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. රහතන් වහන්සේලා කවදාවත් කියලා නැහැ නේ බලන්නකෝ මේ මිනිස්සුද මේ. මෙහෙමද මිනිස්සු වැඩ කරන්නේ? බලන්නකෝ මට නම් මේ බොම අප්‍රසන්නයි. ආට අබිරියා වෙලා තියෙන්නේ මේ ලෝකේ කියලා කවදාවත් බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා වදාළේ නැහැ. හැබැයි අර මේ මේ ඒ වේමත්තතාවෙන් ඒකත්වේ කරා එනකොට එයා අනා ගන්නවා නම් වැඩි බුදුරජාණන් වහන්සේ එතන ප්‍රතික්ෂේප කළා සමහර තැන්වල. වේමත්තතාවෙන් ඒකත්වයට එන්න ඇවිල්ලා ආයේ ඒකත්වයට එන පාරේ අවුල් වුණාම සංඝයා ප්‍රබහැර කළා හිටි ගම. සම්පූර්ණයෙන් බහැර කළා හිටි ගම. ඇයි දැන් ඒකනේ අර පාරිලී වණේට පවා යන්නේ තුන් මාසයක් ගිහින් ඉන්නේ. ඇයි නිවන් මඟ වඩන්න ඇවිල්ලා මේක ඇතුලේ අනාගන කට්ටි. මේ නිවන් මඟ වඩන්න ඇවිල්ලා. ඇවිල්ලා මේක ඇතුලේ ඒගොල්ලෝ වෙන එකක් නඩත්තු කරන්න යනවා. ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩන්න ඇවිල්ලා මාන්නේ වඩ ඉන්නවා. එතකොට යා මාර්ගය පටලෝගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංඝයාට උපදෙස් දීලා වැඩන්නේ මෙතන. ඒ නිසා තමුන්නාතලා ඕන දෙයක් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු අරන් පාරිලෙය වණේට ගිහින් වස් සමා. එතකොට ඉතින් පස්සේ සංඝයාම කියන්නේ ස්වාමීනි සමා වෙන්න කියලා ඉතින් ආය ඇවිල්ලා දිනනවා. නමුත් අර වේමත්තතාවයෙන් පෙළෙන මිනිසුන්ට ඒ වේමත්තතාවයෙන් ඒකත්වයේ කරා යන්න පාර කිව්වා මිසක් වේමත්තතාවේ ඉස්සරහා බුදුරජාණන් වහන්සේ කවදාකවත් ගරහලා නැහැ. ඒ නිසා ඔය පින්නතුන්ලාට මේ කෙලෙස් සංසිඳුවන්න ඕන නම් පළවෙනියෙන් විවිධත්වයට ගරු කරන්න. ඒ විවිධත්වයට ගරු කිරීම කියන්නේ කෙලෙස් වලට ගරු කිරීම නෙමෙයි. ඒ විවිධත්වය දකින්න. ඇයි ආවම? ඇයි ආ එහෙම? ඇයි ආ ඒ විදිහට අඳින්නේ? ඇයි ආ ඒ විදිහට කන්නේ? කියලා ලෝකෙන් අහන්න එපා. ඇයි යාට මේ විදියට අඳින්න බැරි? ඇයි යාට මේ විදියට කන්න බැරි? ඇයි මට පුළුවන් නම් එයාට බැරි කියලා බිරිඳගෙන්වත් අහන්න ඉපා වැඩක් නෑ අහලා. ඇයි ඔයාලගේ සසර මඟ වෙන එකක්, නෝනාගේ සංසාරේ මඟ වෙන එකක් නේ. ඇයි අපි මේ මිතන නම් ඇයි වාට බැරි කියලා දරුවෙකින්වත් අහලා වැඩක් නෑනේ. ඇයි අහලා වැඩක් නැත්තේ? ඉතින් දරුව ඔයාලගේ කුස හම්බුණාට දරුවගේ ගමන සසරින් ආපු වෙන ගමනක් නිතී. මේ කුස දුන්නා කියලා එයාව සම්පූර්ණයෙන් පෙළන්න යන්න එපා. අම්මා කෙනෙක් කුස දුන්නේ බලාපොරොත්තු තියාගෙනත් නෙමෙයි. ඇත්තම කතාව එහෙමනේ. අම්මලට බලාපොරොත්තු තිබ්බද මට පුතෙක් ඕන දැන් කියලා? එහෙම නෑ. ඒ දෙමව්පියන්ට බලාපොරොත්තුවක් නෑ ඇත්තටම. එතකොට ඒ කියන්නේ බලාපොරොත්තු තියාගෙන මේක අපිට සැලසුම් කරලා කරන්නත් බෑනේ වැඩි. ඇයි? ඉතින් මේ කුසට එන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා අපිට පුළුවන් ද ප්ලෑන් කරන්න? බෑනේ. එහෙනම් අපිට ඕන විදිහට වෙලා නෑ මේ වැඩි. දරුව නොසුදුසු කාලේ දරුවෙක් ලැබෙනවා. අපිට ඕන විදිහට නෙමෙයිනේ අපි සැලසුම් කරලා නෑ අපි. එහෙම සැලසුම් කරන්න බෑ ඇත්තට. දරුව බලාපොරොත්තු වෙනවා, අංග විකල ළමෙක් හම්බ වෙනවා. කොහෙද සැලසුම් තියෙන්නේ? එහෙම සැලසුම් කරන්න බෑ. නුසුදුසු කාලේ ගැබක් පිහිටනවා. සුදුසු කාලේ නෙමෙයි. නුසුදුසු කාලේ ගැබක් පිහිටනවා. සැලසුම් නෑනේ. අංග විකල ගැබක් පිහිටනවා. සැලසුම් නෑනේ. ස්ත්‍රී දූෂණයකින් ගැබක් පිහිටනවා. කොහෙද සැලසුම් තියෙන්නේ? මෙහෙන ආගන්තුකයෝ ටිකක් ඉන්නවා. ඒ ආගන්තුකයන් දෙස පුද්ගල දෘෂ්ටිය මත පිහිටා බලනකොට යා මගේ දරුවා කියලා පිළිගත්තට මොනා කරන්නද ඒක? එතකොට මේ අනාත්ම ස්වභාවය දැක්කාම යුතුකම් විතරයි පේන්නේ. පුද්ගල දෘෂ්ටියෙන් දෘෂ්ටිය පදනම් කරගෙන බලන බැල්මක් එන්නේ නැහැ. ඉතින් ඔයාලට අර මේ මගේ දරුවා කියන ගතිය නඩත්තු වෙන්න ගියාට පස්සේ මගේ දරුවා කෑවද දන්නේ නැවද දන්නේ ඇන්දද දන්නේ ඉන්නවද දන්නේ ගෙදරවද දන්නේ කියලා ඉතින් ඕවා හොයන එක වඩා වෙන මොකක්වත් නැහැ. ඊට පස්සේ යාට කව පෝපෝ අන්දලා නාවලා කවලා පෝලා ඔකෝම කරලා විවාහ කරලා දීලා මුණුබුරොත් බලන්න හිතාගෙන ඔය ඉන්නකොට යා මැරිලා යනවා ළඟදී. ඒ මැරිලා යන්නේ ආත්ම දෘෂ්ටිය මත බැහැගත්ත මිනිහෙක් විදියට. ඒ ආත්ම දෘෂ්ටිය මත බැහැගත්තකම විසින් යාගේ මුළු සසරම අවුල් කරලා දානවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ අනත්තානුපස්සී විහරණයකින් පින්වත් මහණෙනි බලන්න අනාත්ම වාසී. මම මගේ කියලා ගන්න මේ ලෝකේ අබමල් රේණුවක්වත් නැහැ. ලෝකේ සිද්ධියක් විතරක් සිද්ධ වෙමින් පවතිනවා. සිදුවීම් ටිකක් විතරක් ගලාගෙන යනවා කියලා බලන්න කිව්වේ. එම් බල්ලා පුරුදු වෙන්න පින්වත්නි. එහෙම බලන්න හරි ලස්සනයි ලෝකේ. ඒතොර කෙලෙස් සංසිඳුවීමට පළවෙනියෙන් මොකද්ද කරන්න ඕනේ? පළවෙනියෙන් කරන්න ඕනේ වේමත්තතාවයට ගරු කරන්න ඕනේ. විවිධත්වයට. කාමණං වේමත්තතා කැමැත්ත විවිධත්වයක් තියෙන ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක මේ කාම ලෝකයේ හැටි. එතකොට යාට මොකද වෙන්නේ? එයා දන්නවා මං වගේ මගේ දරුවා හිතන්නේ නැහැ. මං වගේ අපේ අම්මා හිතන්නේ නැහැ. මං වගේ අපේ තාත්තා හිතන්නේ. ඉතින් හිතන්නේ නැහැ කියලා යාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් හරි ලස්සනයි නී ජීවිතේ. ඔයාලට ප්‍රශ්නේ වෙන්නේ මං වගේ අපේ මහත්තයත් හිතන්න ඕන කියලා හිතුවම. මං වගේ අපේ නෝනත් හිතන්න ඕන කියලා නෝන දිහා බලපු ගමන් ගිනි ගන්න පටන් ගන්නවා. ඇයි ගිනි ගන්න? ඉතින් එයා වගේ යාගේ නෝන හිතන්නේ නැහනේ කොහොමත්. එයා වගේ යාගේ මහත්තය හිතන්නේ නැහනේ. එයා වගේ යාගේ දරුව හිතන්නේ නැහැ. ඉතින් හිතන්නේ නැත්තම් ඉතින් මොකද කරන්නේ? ඉතින් ඒක අවබෝධ කරගත්තම හරි ලේසිනේ. ඉතින් පින්වත්නි, මේ පළවෙනි එක කෙලෙස් සංසිඳුවන්න ඕන. වේමත්තතාවයට ගරු කරන්න. එක. දෙක. හොඳට විවිධත්වය, තමන්ගේ විවිධත්වය දකින්න. ලෝකයේ වේමත්තතාවයට ගරු කරන්න තමන්ගේ විවිධත්වය දකින්න. මොනවාගේ විවිධත්වද? කෙලෙස් වල විවිධත්වය, සරාගී භව විවිධත්වය, දේසේ විවිධත්වය, මෝහයේ විවිධත්වය, ඡන්දේ විවිධයි. ඡන්දේ කියන්නේ කැමැත්ත. එක එක වගේ කැමැති. සමහර අය පොල් සම්බෝල කාණ්ඩ කැමැති, සමහර අය කැමැති නැහැ. ඇයි? කැමැත්ත වේමත්තතාවය. ඉතින් ලෝක ගෙදරටම පොල් සම්බෝල කවන්න හදන කිසි තේරුමක් නැහැ. කන කෙනෙක් ආපු ආවේ ඇයි වාට කන්න බැරි කියලා? ඇයි වාට කොළ ටිකක් කන්න බැරි කියලා අවුලක් හදාගන්න බැහැ. කන්න බැරි නම් බෑ, එච්චරයි. කොළ කවන්න යන්න එපා කාටවත්. කෑම මේසෙ විතරක් ලෑස්ති කරලා පැත්තකට වෙන්න, එච්චරයි. පොඩි කාලේ කෙනෙක්කුට යම් අදහස් ටිකක් දෙන්න ඕන. මේ පුංචි දරුව ගැනීම නෙමෙයි මේ කියන්නේ. පොඩි කාලේ එයාට තේරෙන්නේ නැණි යහපත අයහපත. එයාට තේරෙන්නේ නැණි සුදුස්ස නුසුදුස්ස. එතකොට පොඩි කාලේ පොඩි හේතු ගැන්වීම් ටිකක් තියෙන්න ඕන. පොඩි අභිප්‍රේරණයක් තියෙන්න ඕන. එයාට යහපත අයහපත තේරෙන්නේ නැති මට්ටමකනේ. ඊට පස්සේ අවුරුදු 15 විතර වෙනව නේද? එතකොට මේ අම්මලා කොල කවන්න ලෑස්ති වෙන්න එපා. හරිද? මේක ඔයාටමයි හැදුවේ. තියාට හැදුවට එයා ඒකට මනාප නැත්තම්, එයා ඒකට ruci නැත්තම්, එයාට අරුචියක් නම් ඉන්නේ. අපි ඒ ඒ ඒ ඒ ඡන්දේ විවිධත්වයට අපි ගරු කරන්න ඕන. තින් ඕගොල්ලෝ කාලා පැත්තකට වෙන්නේ එච්චරයි. මොකද එයාට කැව්වත් නොකැව්වත් එයාගේ පැවැත්මට අදාළ කර්මික සාක්ෂි ටික එයා තුල තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ හිතන්න එපා මේ ඔයාලා කොල කැව්වේ නැහැ කියලා ළමයින් ගැස් පේන්නේ නැහැ කියලා. ඔයාලා හිතන්න එපා එහෙම. තේරුමක් නැහැ එහෙම හිතන එක. කොල කෑවත් නැතත් චක්කු ප්‍රසාදේ පැරණි කර්මින් උපද්දවල තියෙන්නේ. හරි? කොලවලින්ම එතකොට කියන්න පුළුවන්. එතකොට කොල කණ එක මේ ඇහැට බලපාන්නේ නැද්ද? බලපානවා. ඇයි? ආහාර සමුදය රූප සමුදය කියලා පොඩි කෑල්ලක් තියෙනවා. ආහාරයෙන් රූපේට කරන මේ කියන්නේ බාහිර සතර මහා ධාතුව අභ්‍යන්තර සතර මහා ධාතුවට බලපෑම් කරන එක නේ. කන බොන එක නවත්තන්න නැතුව අපි එක දිගට කරන්න ඕන රහත් තුනක්. නමුත් චක්කු ප්‍රසාදේ කර්මෙන් උපද්දවල තියෙන්නේ. ඒ කර්මෙන් උපද්දවපු කොටස විසින් යාට ජවයේ දීගෙන ඉස්සරහට යනවා. හරිද? ඒක එහෙම ඒ නිසා ඒ විදිහටයි අපි හිතන්න ඕන බලන්න ඕන. එතකොට එනම් පළවෙනි එක මොකද්ද? වේමත්තතාවයට ගරු කරන එක. දෙවෙනි එක මොකද්ද? මේ කියන්නේ කෙලෙස් සංසිඳවන්න ඕන නම් තමන්ගේ වේමත්තතාවය අඳුන ගන්න එක. තමන්ගේ ස්වභාවය අඳුන ගන්න එක. එතකොට තමන්ගේ ස්වභාවය අඳුන ගන්න ඒකට කියන්නේ දර්ශන කුසලතාවය. එයාට එයාව පේන්න ගන්නවා. එතකොට එයාව පේනකොට එයාට පේනවා හැබැයි ධර්මයෙන් තමයි බලන්න ඕනේ. එයාට එයාව පේනකොට එයාගේ රාගය, ද්වේෂය, මෝහය, ඡන්දය, නන්දිය ප්‍රමාණය පේනවා. ඒ ප්‍රමාණය පේනකොට ඒ ප්‍රමාණයම අඳුන ගන්න. යට කරන්න එපා. තරුණ කාලේවම තමයි, වයසට ගියාමම තමයි. ඕවා හරියයි තව ටික කාලෙකින් කිය කිය කාලයට දීලා සාධාරණීකරණී කරන්න එපා. මිනිස්සු නම් ඔහොම තමයි කියලා මේ කියන්නේ කවුරු ගැනද? ඇතුළ අර විවිධත්වයට ගරු කරන එක එක. දෙවෙනි එක තමන්ගේ වේමත්තතාවය අඳුන ගන්න එක. එතකොට ඒ අඳුන ගන්නකොට තමන්ව සාධාරණීකරණය කරන්න එපා. දැන් ද්වේෂය කියලා උදාහරණයකට ගමුකෝ. ද්වේෂය නම් ඒ ද්වේෂයෙන් බැට කනකොට නෑ ඉතින් මම එහෙම ආවට ගියාට කේන්ති ගන්න නෑනේ. ඔයා දන්නවනේ මම කේන්ති ගන්නෙ මෙන්න මේම සාධාරණ හේතුවකට. අම්මා කියනවා තාත්තා එහෙම කේන්ති ගන්න නෑනේ. යා හොඳට කිරලා මැනලා බලලානේ කේන්ති ගන්න. ඔයානි කේන්ති ගැස්සුවේ කියලා කියන්න එපා. ඇයි? එතකොට නිකන් එයාගේ කේන්තිය ලෝකෙ විසින් හදපු එකක් වගේ. ඒක තාත්තටත් හොඳ නෑ ඒක. එයා එච්චරට එළිය ලෝකෙට වහල් වෙලා වගේ එකක් පේනවා ධර්මයක් දන්න කෙනෙකුට. තමන් දකින්ද ඇත්ත. මම දෝමනස්සයෙන් බරපතල විදියට බැටකන මිනිහෙක්. එච්චරයි. ඒ කියන්නේ ඒක එළියට කියන්න ඕනේ නෑ. තමන්ගේ ස්වභාවය හොඳට දකින්ද. ඒක තමයි දර්ශන කුසලතාවය කියන්නේ. ඒක ඇතුලේ සාධාරණීකරණය කරන්න එපා. ඊට පස්සේ දැන් මේ කෙලෙස් සංසිඳුවන්නනේ අපේ බලාපොරොත්තු. ඒ නිසා යාට දැන් ටිකක් විධිමත් වැඩක් ඕන. දෙවැනි එක මේ නිවන් මාගෙදි විධිමත් වැඩක් ඕන. ඒ නිසා ඔයාලගේ අර කෙලෙස් වලට හරියන විදියටම ලෝකය එක්ක එකතු වෙන්න එපා. ඒ කෙලෙස් වලට හරියන විදියටම ලෝකයත් එක්ක දැන් අපි තමු දේශේ කියලා. ඒ දේශේ ඇති වෙන විදියටම හැම වෙලාවෙම එහ පාවිච්චි කරන්න එපා. කන පාවිච්චි කරන්න එපා. සංවර කරගන්න. පුළුවන් තරම් පොඩ සංවර වෙන්න වැඩකුත් නැහැ සංවර වුණාට. පින්වත්නි ඇහ සංවර කරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑනේ. හැබැයි දැනට ඕන ඒක. ඒක නිවන් මාගෙදි සීලේ උදව් කරන්නේ බොහොම දුර ඉඳලානේ. ප්‍රඥාවනි ලඟින් උදව් කරන්නේ නිවන් දකින්න. සීලේ ගොඩාක් දුරින් උදව් කරන්නේ. ඒකනේ මේ මුල් කාලේ මොකද කරන්න පුළුවන් තරම් පොඩ සංවරව ඉන්න බලන්න. ඒ දෙවෙනි එක සංවරය. තුන්වෙනි එක තමයි මේ පරිහරණය කරන දේවල් අතර අර තමන් අඳුනගත්ත ඕලාරික අභ්‍යන්තරික කෙලෙස් අර්බුදේ තියෙන්නේ. ඒ පරිහරණය කරන දේවල් අතරේ අර්බුදයට උපකාරය ගන්න එපා. පරිහරණය කරන දේවල් ගැනත් සංවේදී වෙන්න. පරිහරණය කරන දේවල් අතර ඒ තමන් අඳුනගෙන ඉන්නේ. ඒ අඳුනගෙන තියෙන නිසා ඒ මට්ටමට බාහිර ලෝකය පරිහරණය කරද්දී ඇතුලේ අවුල වැඩි වෙන්න පුළුවන්. දැනට පොඩ්ඩක් පරිහරණය කරන දේවලුත් පරිසං වෙන්න. දැන් මේ තවම කියන්නේ ප්‍රබල සාක්ෂි නෙමෙයි. ඒක තමයි තුන්වෙනි එක. ඒතකොට තමන්ගේ ඇතුළාන්තයේ තුල පවතින කෙලෙසුන්ගේ වේමත්තතාවේ දකින්න එක, ඒක අඳුනගන්න එක, ඒක දර්ශන කුසලතාවේ. ඒක ඒ කෙලෙසුන්ගේ වේමත්තතාවට හරියන විදියට ලෝකය ඇසුරු නොකර පුළුවන් තරම් ඇස ආදී සංවර කරගන්න එක. දෙක, තුන්වෙනි එක තමයි මේ එයා පරිහරණය කරන දේවල් ගැන සංවේදී වෙන එක. පරිහරණය කරන දේවල් ගැන සංවේදී වෙන එක. ඒක තුන. වැඩක් නෑ ඒක දිගට කරන්න බෑ. සමහරට කෙනෙකුට සරාගී බව ඇති වෙනවා නම් චිත්‍රපටියක් බැලුවම පොඩ්ඩක් ඒක නවත්තලා ඉන්න බලන්න. ඒක අමාරුයි තමයි වැඩි. අමාරුයි. ඇයි කෙලස් බලවත්නේ. ඒ නිසා අමාරුයි, වැඩේ සාර්ථක නැහැ. දැනට පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. පොඩි වෙලාවයි මේක ඉන්න ඕන. ඊට පස්සේ ඒක ඇතුලේ මේ ඒ පරිහරණේ නවත්තනවා විතරක් නෙමෙයි, පුළුවන් තරම් ඒ කෙලස් විතර්කයක් ඉවසනවා. ඔකට කියන අදිවාසනා කියලා. ඒකක් ඉවසනවා. පුළුවන් තරම් ඉවසගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ වන් නැවත නැවත යෙදෙන්න තියෙන අවකාශයේ මඟ හරින එක. ඒ කියන්නේ පුළුවන් තරම් මඟ හරින්න පුළුවන්. අපි හිතමු හුදෙකලාව ඉන්නකොට නම් Tamange කෙලස් කොලහලෙන්නේ වෙන දඬ වඩා තව කෙනෙක් දෙන්නෙක් එක්ක නිතර ඉන්නවා. හරිද? මේ ඒකට කියන්නේ පරිවර්ජණය කියලා. පරිවර්ජණය. ඊටම වැදගත්ද මේ ඔක්කොම බොහොම පොඩි පොඩි ඒවා. මේ බොහොම සාර්ථක ඒවා නෙමෙයි. ප්‍රධානම දේ වැඩි සිත වඩන්න පටන් ගන්නවා. ඊට පස්සේ වාඩි වෙලා තමන්ගේම සිතුවිලි හොඳට දකිනවා. ඒ සිතුවිලි දකින හැකියාව එකක්. ඒ හොඳට සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න සංයමයක් හදාගන්න හුස්ම දිහා බලාගෙන ඉන්නවා මුලින්ම. ඊට පස්සේ සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ සිතුවිලි ඇති වෙන නැති වෙන විදිය බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකොට හිත සංසිඳෙනවා. ඒ හිත බොහොම විනාඩි 20ක් 25ක් යනකොට සංසිඳෙනවා. ඒ සංසිඳුණු සිත පවා ඇති වෙන නැති වෙන විදිය බලාගෙන ඉන්නවා. ඒක බලාගෙන ඉන්න පුළුවන්. ඒක භාවනා කරනකොට දැනෙන්නේ ඒ සිත අනිච්ඡානුපස්සී විහරණයෙන් බලන විට කෙලෙස් ඔක්කොම සංසිඳිලා යනවා. කරලා බලන්නකෝ. නිකන් සංසිඳිලා යනවා. පින්වත්නි, ඒ සමහර සිතුවිලි එන්නේ නැහැ හිතට. සිතුවිලි එන්නේ නැහැ. මෙච්චරට මේවා ප්‍රබල. අර තමන් බැටකාපු මට්ටමේ අවුල එන්නේ නැහැ. ලංකාවේ බෞද්ධයන්ට තියෙන ලොකුම අඩුපාඩුව තමයි භාවනාව. ඒගොල්ලෝ එක කරන්නේ නැති නිසා ඒගොල්ලන්ට මේ මිහිරි බුද්ධ ශාසනයේ ගැඹුරු ආධ්‍යාත්මික අවකාශය හැමදාමත් හීනයක් වගේ. එනිසා මේක තමයි මේ වැඩිම කියන එකට එනකන් තමයි අර පොඩ පොඩ සංවරය, පරිහරණය කරන දේවල් ගැන පරිස්සම, මග හරින්න ඕන තැන් ගැන උනන්දුව, ඒ තමන්ගේ තියෙන සරාගී බව, ද්වේෂසහගත බව, මේවා අඳුනගෙන පුළුවන් තරම් ඉවසගෙන ඉන්න එක වැඩන්නේ. අර අන්තිම කෑල්ලට එනකන් තමයි ඒ විදියට පොට පාද ගන්න. කරලා බලන්න බොහොම අද්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි ප්‍රතිඵල තියෙනවා. දැන් බුද්ධ ශාසනය සම්පූර්ණ භාවනාවේ අද්දැකීම් ටිකක් පෙන්නනවා. එනිසා ඔය පින්නතුන්ලා සියලු දෙනාටම මේ හෝරාවක දේශනාව නිවන් පිණිස වේවා. දේශනාවේ දායකත්වය බතරමුල්ල අකුරේ ගොඩපාර සාමමාවත අංක 80 දරණ නිවසේ පදිංචි අජන්තා රණවක ආරච්චි මහත්මිය විසින් මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඉතින් මේ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. අජන්තා රණවක ආරච්චි මහත්මිය ඇතුළු පින්නතුන් සියලු දෙනාටම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව වේවා. කායික මානසික සුවසහනේ වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නොවැම්බර් මාසේ 20 දිනට ජන්මදිනයේ දෙන අජන්තා රණවක ආරච්චි මහත්මිය ඇතුළු පින්නතුන්ලා සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් හාත්පස ආලෝකමත් වේවා. සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. නොවැම්බර් මාසයේ 28 දිනට ජන්මදිනයේ දෙන කැනඩාවේ පදිංචි ඉරංගී රණවක ආරච්චි දියණියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. කායික මානසික සුවපත් බව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඇයටද මේ කුසල් හේතු උපකාර වේවා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. අපගේ දෙමව්පියන්ටත් ආශිර්වාද අනුමෝදනා කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද අජන්තා රණවකාරච්චි මහත්මිය ප්‍රධාන පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. නන්දා රණවක මෑණියන්ට, ශ්‍රියා වනිගසේකර මෑණියන්ට, කේන් පෙරේරා මෑණියන්ට, එඩ්වඩ් රණවක පියතුමන්ට, අජිත් කොටිගල සහ නිමල් කොටිගල කියන සහෝදරයන්ට, මහින්ද සරච්චන්ද්‍ර පවුලේ හා කොටිගල පවුලේ පරලෝකප්‍රාප්ත සංසාරගත ඥාතීන්ට අනුමෝදනා වේවා. අජන්තා රණවක ආරච්චි මහත්මියගේ නමින්ද මිය පරලෝකීය සියලු ඥාතීන්ට සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ධර්ම ශ්‍රවණයට රැස්සුණු මේ පිනතුන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං.